අපිට අපේ ජීවිත ගමනේදී අනේක විත කඩා වැටීම්, අහිමිවීම් රාශියකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපි කරන්න නම් ඕන ඒ හැම දෙයකටම බය නැතුව මුහුණ දෙන එක. එහෙම තමයි ජීවිතේ දිනන මිනිස්සු බිහි වෙන්නේ. ආදරණීය දුවේ පුතේ, ඉතින් අපිටත් ඕන දිනන මිනිස්සු වෙන්න. ඒ අපිට දිනන්න නෙමෙයි, අනාගතය බාරගන්න ඉන්න ඉදිරි පරම්පරා වෙච්ච ඕගොල්ලොන්ට දිනන්න. එහෙමනම් ඔන්න අපි අදත් ආවා ඒ ජයග්‍රහණයේ පාරට ඔයාලව අරගෙන යන්න. මේ පාඩම ඉදිරිපත් කරන මම මාරහල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්යිනී ටී.ජී.කේ. සුරන්දි දිල්රුක්ෂි. ඉතින් අපි අද කතා කරන්න යන්නේ පුතේ ගොඩක් රසවත් සාහිත්‍ය නිර්මාණද්වයක් ගැන. ඒ අපට වැසිකිලියක් සහ දියමන්ති මාලය කියන කෙටි කතා දෙකෙහි සාහිත්‍ය පසුබිම ගැන. හොඳයි, දැන් අපි මතක් කරගනිමු මේ කෙටි කතා දෙක සම්බන්ධ සාහිත්‍ය පසුබිම කවරාකාරද කියලා. අපි මුලින්ම කතා කරමු අපට වැසිකිලියක් කෙටි කතාවේ කතුවරයා ගැන. මේ කෙටි කතාව ලියන්නේ කේ. ජයතිලක ශූරීන්. ඔහු උපදින්නේ 1926 හයවෙනි මාසේ 27 වෙනිදා රදාවාන කියන ප්‍රදේශයේ. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ රදාවාන පිරිමි පාසලෙන්. තමන්ගේ තනි උත්සාහයෙන්, ඒ කියන්නේ ස්වෝත්සාහයෙන් තමයි ඔහු පාලි පිළිබඳ ඉගෙන ගන්නේ. පාලි පිළිබඳ හොඳ දැනුමැත්තෙක් බවට පත්වෙන්නේ තනියෙන්. පසු කාලීනව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ඔහු හිමි කර ගන්නවා. මීට පස්සේ තමයි ඔහු කෙටි කතා, නවකතා කියන සාහිත්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙන්නේ. ඔහුගේ පළවෙනිම නිර්මාණ සංග්‍රහය වෙන්නේ පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා කියන පොත. මීට අමතරව ඔහු ලියනවා පුතේ එකගෙයි අවුරුද්ද, නොනිමිසිත්තම හා තවත් කෙටි කතා, අතීරණය, වජිරපබ්බත, කටු සහ මල් කියන කෙටි කතා සංග්‍රහයන්. ඒත් එක්කම ඔහු ලියනවා නවකතා කිහිපයක්, පුංචිරාල, පුංචිරාලගේ මරණය, රාජපක්ෂ වලව්ව, මතු සම්බන්ධයි, මායා මාලිකා, කාලෝ අයන්තේ, චරිත තුනක්, දෙලොවට නැති අය, පරාජිතයෝ, පිතා මහා, මෙන්න මේ වගේ නවකතා රාශියක් ඔහු අතින් බිහි වෙනවා. මේ නවකතා එදා වගේම අදටත් පාඨකයන්ගේ නොමද ප්‍රසාදයට පාත්‍ර වෙච්ච නිර්මාණ. මේ අතරින් පුංචිරාල, චරිත තුනක් සහ පිතා මහ කියන නවකතා ත්‍රිත්වය රාජ්‍ය සම්මාන පවා හිමි කර ගන්නවා. ඔහු ළමා කතා රාශියක් රචනා කරනවා පුංචි දරුව වෙනුවෙන්. ඉස්සරහ බලන්නෝ පුංචි වලාකුල සහ පුංචි පුතා, ඉරුණු බලලා, ඩුන් ඩුන් ඩුඩුන් ඩුන්, කතන්දර පොත, අයියයි නංගි, ඔරලෝසුවා සහ ලස්සන ළමයි, වන සටන, අමුතු කතා, රුවන් කුමාරි, මෙන්න මේ වගේ දරුවන් මූලික කරගත් ළමා කතන්දර පොත් රාශියක් ඔහු අතින් බිහි වෙනවා. ලේඛකයෙකුට ජීවිත කාලයේ එකම එක වරක් විතරක් හිමිවෙන සාහිත්‍ය රත්න සම්මානය පවා කේ. ජයතිලකයන් හිමි කර ගන්නවා. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දෙන සාහිත්‍ය සූරි සම්මානය පවා ඔහු හිමි කර ගන්නවා. එතකොට මේ අපිට නිර්දිෂ්ට අපට වැසිකිලියක් කියන කෙටි කතාව උපුටගන්නේ නොනිමිසිත්තම සහ තවත් කෙටි කතා කියන කෙටිකතා සංග්‍රහය ඇසුරු කරගෙන. මේ කෙටිකතාව සඳහා පාදක වෙන්නේ පුතේ සාමාන්‍යයෙන් නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණය සඳහා පාදක කර නොගන්නා වස්තු විෂය. මොකද්ද? එක්තරා ගැමි පවුලක් ඔවුන් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ඉතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ මිනිස්සුන්ට කියනවා වැසිකිළියක් සකස් කරගන්න කියලා. හැබැයි ඒ වැසිකිළිය සකස් කරගන්න මේ පවුලේ කට්ටිය දරන උත්සාහය, ඒත් එක්කම වැසිකිළි භාවිතය සම්බන්ධයෙන් අතීත ගැමියා තුළ තිබිච්ච ආකල්ප ගැන බොහොම ලස්සනට විවරණය කරන නිර්මාණයක් මේ අපට වැසිකිළියක් කෙටි කතාව. මේකට පාවිච්චි කරලා තියෙනවා බොහොම සරල බස් වහරක්. ඒක හරිම රසවත්. මේක සිද්ධිය බොහොම සරල වුණාට අවසානයේදී මේ කතකය, එහෙම නැත්නම් මේ කතාන්දරය කියන කෙනාගේ අදහස වටා මුළු පවුලම එකට එකතු වෙනවා. නොදියුණු සමාජයක් තමන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව ගැනවත් නොදන්නා නොදියුණු ගැමි සමාජයක මිනිස්සු අධ්‍යාපනය තුළින්, විද්‍යාව තුළින් ඉතා විශාල ආකල්පමය වෙනසක් ඇති කරගත්ත ආකාරය තමයි මේක යටිපෙළ දිස්වෙන්නේ. මෙතන කතකයා වැසිකිළියක් සකස් කරගැනීමේ අවශ්‍යතාවය ගැන දැනගන්නේ ඉස්කෝලේ. හැබැයි මේ ගැමි සමාජය තුළ බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ කටයුතු කරගන්න බොහොම සරල විදිහට. නමුත් ඔවුන්ට අවබෝධයක් නැහැ පෞද්ගලික සනීපාරක්ෂාවවත් සකසා ගන්නේ කොහොමද කියලා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ ගමට ඇවිල්ලා මිනිස්සුන්ට බලපෑම් කරනවා තමුන්ට කියලා වැසිකිළියක් තියෙන්න ඕන කියලා. නමුත් බොහොම හාස්‍යයෙන් මේකේ කතුවරයා කතාව මැද හරියේ විතර පාඨකයාට කියනවා, මේ ගෙදර හදපු වැසිකිළිය නංගිගේ මල්ලිගේ සෙල්ලම් ගෙදර බවට පත්තුණු හැටි. ඊළඟට මේ කතාවේ එක තැනකදී ගමේ මිනිස්සු කීප දෙනෙක් සහ මේ තාත්තාගේ චරිතයත් අතර පොඩි සංවාදයක් තියෙනවා. ඒ වෙලාවේ නගරයේ ගෙවල් ඇතුලේ මේ වැසිකිළි සකස් කර ගැනීම පිළිබඳව තියෙන ආකල්පය, මිනිස්සු ඒක පිළිකුල් කරපු ආකාරය ගැන කතා කරනවා. එහෙමනම් මේ කෙටි කතාව කේ ජයතිලකයන් ලියන්නේ මීට අවුරුදු ගණනාවකට කලින්. අද සමාජයත් එක්ක එදා සමාජය සංසන්දනය කරලා මේක ගැන මතයක් පළ කිරීම ඒ තරම් සුදුසු නැහැ, ගෝචර නැහැ. මට හිතන දේ තමයි පුතේ, ඒ කාලේ නොදියුණු සමාජයක මිනිස්සු තමන්ගේ වැසිකිළි පහසුකම් සඳහා භාවිතා කරේ පොඩි කැලෑ රොදවල්. එතකොට ඒ තුලින් කොයිතරම් විසබීජ ප්‍රමාණයක් සමාජයට, මිනිස්සුන්ට, පරිසරයට නිදහස් වුණාද? එතකොට ඒ නිදහස් වීමට වඩා මේ මිනිස්සුන්ගේ තියෙන නොදියුණු බව, ග්‍රාම්‍ය බව මේ කතාව තුළ හරි ලස්සනට විස්තර කරනවා. අවසානයේදී මේ මුල් පරම්පරාව, ඒ කියන්නේ තාත්තත් මේ වැසිකිළි භාවිතය සඳහා નિરાයාසයෙන්ම යොමු වෙනවා. මේ කතාව ඇතුලේ තියෙන්නේ බොහොම සරල සිද්ධියක්. නමුත් නොදියුණු ග්‍රාම්‍ය සමාජයක් ආකල්පමය වශයෙන් වෙන්වුණු, ආකල්පමය වශයෙන් වෙනස් වෙච්ච මහා සමාජ විප්ලවයක් ගැන ලස්සන යටිපෙළ අරුතක් සහිත කතන්දරයක්. එහෙමනම් අපි මේකේ සාහිත්‍ය පසුබිම ගැන කතා කරනකොට අපට වැසිකිළියක් කෙටි කතාවේදී අපි මේකේ කතුවරයා ගැන, ඔහුගේ වෙනත් නිර්මාණ ගැන සහ මේ නිර්මාණය ලියන්නට පාදක වෙච්ච සමාජ වටපිටාව ගැන කතා කරා. අපි දැන් යමු අපේ දෙවනි සාහිත්‍ය නිර්මාණයේ සාහිත්‍ය පසුබිම ගවේෂණය කරන්න. මේක තමයි පුතේ දියමන්ති මාලය. ඔගලගේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන අනික් කෙටි කතාව දියමන්ති මාලය. මේක ලියන්නේ ගීද මෝපසං. 1850 අගෝස්තු 5 ප්‍රංශයේදී උපදින මේ ගෙයිද මොපසං පසු කාලීනව සාහිත්‍ය සභාවලට සහභාගී වෙලා විවිධ අත්දැකීම් ගන්නව සාහිත්‍ය සම්බන්ධයෙන්. ඔහු ඉතා ප්‍රබල කෙටි කතාකරුවෙක්. ඔහු ලියනව පුතේ නවකතා 9ක්. ඒ වගේම කෙටි කතා 300ක් විතර ප්‍රමාණයක්. ඔහු විසින් ලියන ලද දියමන්තිමාලය කේ.ජී. කරුණාතිලකයන් විසින් සිංහලට පරිවර්තනය කරනවා. මේක ඉතා විශාල වශයෙන් විචාර සම්භාවනාවට පාත්‍ර වෙච්ච කැටි කතාවක්. ඒ විතරක් නෙමේ මේක ඇසුරු කරගෙන ඒකාංගික ටෙලි නාට්‍ය චිත්‍රපටි පවා නිර්මාණය වුණා ලංකා සමාජය තුළ. මේ ජීවිතයේ කාන්තාවකට උරුම කාන්තාවක් හීන දකින සුන්දර විවාහ ජීවිතයේ වෙනුවට බොහොම සරල සාමාන්‍ය ජීවිතයක් හිමිවෙච්ච මැටිල්ඩා කියන තරුණියගේ ශෝකාන්තය තමයි මේ දියමන්තිමාලය කෙටි කතාව තුළ ඇතුළත් වෙන්නේ. මේ මැටිල්ඩා උපදින්නේ ලිපිකරු පවුලක. හැබැයි ලිපිකරු පවුලකට නුසුදුසු තරමේ සුන්දර රූපයක් මේ මැටිල්ඩට හිමි. මැටිල්ඩා විශ්වාස කරනවා තමන්ට මේ ලිපිකරු පවුල නෙමෙයි අයිති, උසස් කුලවත් වංශවත් ධනේශ්වර පවුලක් කියලා. හැබැයි ඇයට තමන්ගේ දරිද්‍රතාවයට දෙමව්පියන්ගේ අසරණකමට පිටුපාන්න විදිහක් නැහැ. හීන ලෝකයක මවා ගත්තා වගේ බොහොම ධනපති උත්තුංග දේහධාරී තරුණයෙක් ඇවිල්ලා ඇයව විවාහ කරගත්තෙත් නැහැ. අවසානයේ මැටිල්ඩට සිද්ධ වුණේ අකමැත්තෙන් හරි තමුන් වගේම ලිපිකරු පවුලක ලිපිකරුවෙකුට විවාහ කර දෙන්න ඉඩහැරීම. විවාහ වෙන්න කර දෙන්න ඉඩහැරීම. ඇය කැමැත්තෙන් නෙමෙයි විවාහ වෙන්නේ. හැබැයි ඇය සමග විවාහ වෙන ලොයිසල් මහතා, මේ ලොයිසල් කියන ලිපිකරුවා ඇයට බොහොම ආදරේ. ඇයගේ සතුට ගැන හැම තිස්සේම විශ්වාස කරන සතුටට ඔහු කැමති. ඇය වෙනුවෙන් ඔහු අනන්ත කැපකිරීම් කරනවා. නමුත් මේ මැටිල්ඩා තමන්ගේ සුන්දර රූපයත් එක්ක කොයි වෙලාවෙත් ඉන්නේ මනෝලෝකයක. තමන්ගේ පුංචි ගෙදර, තමන්ගේ පුංචි කෑම මේසේ ගාව පුටුවක වාඩි වෙලා හිටියට එයා මනසින් ඉන්නේ සුවඳ ආගාරවල, භෝජනාගාරවල. තමන්ගේ ස්වාමියා රාත්‍රී භෝජනයට සකස් කරපු සුප් එකේ බඳුන අරින්නේ සුප් එක ගැන හරි සතුටින්. හරි ඒ සුවඳින් ඔහු මත් වෙනවා. ඔහුට හරි ප්‍රණීත රසයි මේ සුප් එක. හැබැයි ඒක දිහා බලාගෙන මැටිල්ඩා වටුවන්ගේ අත්හැඳි ගැන සිහින බලනවා. සුවඳ හමන භෝජනාගාර ගැන, අඩ අඳුරේ එකිනෙකාගේ අත්අල්ලගෙන යෙදෙන විවිධ රාත්‍රී භෝජන සංග්‍රහයන් නර්තනයන් ගැනයි හීන බලනවා. එතකොට මේ මැටිල්ඩා ජීවත් වෙන්නේ මනෝලෝකයක. එක දවසක මැටිල්ඩට අරගෙන එනම මේ සැමිය පොඩි තෑග්ගක් ආරාධනා පත්‍රයක්. ඒ ආරාධනා පත්‍රය ගේන්නේ ඉහළ පැලැන්තියේ තැනැත්තෙකුගේ නර්තන උත්සවයක් සඳහා, භෝජන සංග්‍රහයක් සඳහා. ඔහු මේක අරගෙන එන්නෙත් ඇයව සතුටු කරන්න. හැබැයි ඇය මේ ආරාධනා පත්‍රය අරගෙන මේ සෙවුඩට විසි කරනවා. ලොයිසල්ට හිතාගන්න බැයි මේක විසි කරන්න කියලා. ඇය කියනවා මේ වගේ තැනකට යන්න කොමට ඇඳුමක්. ලොයිසල් බොහොම සරල සාමාන්‍ය මිනිස්සේ. ඇයි ඔයා ටීටර් බලන්න අඳින එක? ඔහු ඇයගේ සුන්දරත්වය ඇත්තටම දැක්කා. හැබැයි ඇගේ මනෝලෝකය අඳුනගත්තේ නැහැ. අවසානයේදී එයා අවුරුදු ගානක් එකතු කරපු ෆ්‍රැන්කෝ 400ක් දෙනවා ඇයට ඇඳුමක් මහගන්න. ඇය ඒක මහගත්තට පස්සේ තෘප්තිමත් නැහැ. කනේ කරේ දාගෙන යන්න මොකවත් නැහැනේ. සැමිය මොකද කියන්නේ? මේ කාලේ හු ජනප්‍රියම දේ තමයි ඔළුවේ මල් ගහගෙන යන එක. පොඩි ගානක් දුන්නම ආට මලක් ගහගන්න පුළුවනි අරගෙන කොණ්ඩේ. ඇයට කේන්ති යනවා. මට ඔතෙන්ට ගියහම මට නිකම්ම නිකං ගෑණියෙක් වගේ තමයි ඉන්න වෙන්නේ. ඇගේ ඒ අතෘප්තියටත් ඒ අසතුටටත් ලොයිසල්ම තමයි ප්‍රතිකාරයක් දෙන්නේ ඉල්ලගන්න ඔයාගේ යාළුවගෙන්. ඇය ගිහිල්ලා යාළුවගෙන් ඉල්ලගෙන ඉන්නේ දියමන්ති මාලයක්. දියමන්ති මාලය පැලඳගෙන අර ලස්සන ගවුම් ඇඳගෙන මේ රාත්‍රී සාදයට සහභාගී වෙනවා මැටිල්ඩා සහ ලොයිසල්. මැටිල්ඩට එදා තමයි එයාගේ ජීවිතේ උත්කර්ෂවත්ම රාත්‍රිය. එයා හීනෙන් දැකපු, එයා මනෝලෝකය දැකපු හැම දෙයක්ම එදා එයා ඉස්සරහා හැබෑ වුණා. හැමෝම ඇයට ඊර්ෂ්‍යා කරා ඇගේ සුන්දරත්වයට. ලොයිසල් මොකද කරේ? ඇයට ඕන තරම් සතුටු වෙන්න ඉඩ ඇරලා තමන් වගේම සාමාන්‍ය ලිපිකරුව තුන්දෙනෙක් එක්ක කාමරයකට ගිහින් හොඳටම නිදාගත්තා. මොකද ඊට පස්සෙන්දට එයාට ආයෙ වැඩට යන්න ඕනේ. සැබෑ ලෝකයට මේගොල්ලෝ ආයෙමත් එන්න ඕනේ. මැටිල්ඩා සාදයේ ඉවර වුණාට පස්සේ, අර සාදයේ ප්‍රහර්ෂය ඉවර වුණාට පස්සේ ඉක්මන්ට ඉක්මන්ට එතනින් නික්මිලා යනවා. ඒ අතර වාරයේ ඇයට දැනෙන්නේ මහා කාන්සියක්. ඒ හීනෙන් දැන් ඇහැරිලා ඉවරයි. අර සාදයේ තිබුණු ශාලාවෙන් තට්ටුවෙන් තට්ටුව බිමට බහිනකොට ඇය සැබෑ ලෝකයට ටික ටික ප්‍රවිෂ්ට වෙනවා. ඇය අනිත් කට්ටියගේ නැවගේ නැති කබල් පොරෝණාව පෙරවගන්නකොට ඇයට දැනෙනවා ඇය ඇත්තටමයි ලිපිකරු පවුලකට කියලා. ඇයට ඒ වෙනස දරා ගන්න බෑ. දුවල දුවල ගිහිල්ලා ඉක්මනට කැබ් එකකට නගිනවා. කොමාරි ගෙදර ඇවිල්ලා බලනකොට දියමන්ති මාලේ නෑ. දැන් මේ ණය ගෙවන්න ඕන. තමන්ගේ යාළුවට කතා කරලා කියනවා ගංචුව කැඩිලා ගංචුවක් හදාගන්න ඕනේ, ටික කාලයක් දෙන්න. අන්තිමට මේගොල්ලෝ මුළු ජීවිත කාලෙ පුරාම ණයවලට එකතු වෙනවා. පොරොන්දු නෝට්ටුවලට අත්සන් කරනවා. ගිනි පොලිකාරයන්ට අහු වෙනවා. අවසානයේදී මැටිල්ඩා අර ලද ලබමින් හිටපු සැපතත් අත්හැරලා බොහොම දුෂ්කර කරුමක්කාර ජීවිතයකට එළඹෙනවා. මේ අවුරුදු 10ක් ගෙවිලා යනකොට දියමන්ති මාලයේ මුළු ගණනම ඇය ගෙවල ඉවර කරනවා. ඇයට නිදහසක් දැනෙනවා. ඉඳලා හිටලා දවසකදී හීනකින් වගේ අර ලස්සන රාත්‍රියත් එයාගේ ඔළුවට එනවා. හැබැයි ඉස්සර වගේ මේසෙ වටේ ඉඳගෙන එයාට හීන බලන්න බෑ. මොකද ණය ගෙවන්න වැඩ කරන්න ඕනේ. අර පුංචි මෙහෙකාරියක් හිටිය මෙහෙකාරියට අය කැමති නෑ. එයා මෙහෙකාරිය දිහා බලාගෙන හිතේ මවාගත්තේ උත්තුංග දේහධාරී දවල වස්ත්‍ර ඇඳපු මෙහෙකරුවන් ගැන. සුප් එක දිහා බලාගෙන එයා කල්පනා කරේ සුවඳ හමන භෝජන ගැන, වටුවන්ගේ අත්හැඳි ගැන. හැබැයි ලෝකෙට ආවට පස්සේ තමන්ගේ වැඩ තනියෙන් කරගන්න බැරි වුණා. අර ණය ගෙවා ගන්න ඕන නිසා අර පුංචි වැඩකාරිවත් තියාගන්න බැරි වුණා. එයාවත් යව්වා. තට්ටු දෙකේ ගෙදර අත්තරලා දාලා එයාට සාමාන්‍ය පුංචි ගෙදරකට එන්න සිද්ධ වුණා. අර රෝස පාට නියපොතු ගෙවෙනකල් හට්ටි එහෙට මෙහෙට ගහ ගහ එයාට හෝදන්න වුණා. කෑ ගහ ගහ අනිත් ගෑනු අය වගේ ගොරෝසු කටහඬින් කෑ ගහ ගහ එයාට රෙදි පෙරදි සෝදන්න වුණා. තමුන්ගේ ජීවිතේ තනියමම විඳවන්න සිද්ධ වුණා. ලොයිසලුත් එක වචනයක්වත් නොකිය ඇයට උදව් කරා මේ ණය බරින් ගොඩ එන්න. තමන් එකතු කරපු හැම වස්තුවම දුන්න, හැම සතේම දුන්න. රාත්‍රියටත් ඔහු වැඩ කරා, දවාලටත් වැඩ කරා. කරන්න පුළුවන් හැම විදිහකින්ම වැඩ කළ වැඩ කළා. අවසානයේදී අවුරුදු 10කට පස්සේ මේ සියලු ණය වලින් බේරුණා. එක දවසකදී මේ මැටිල්ලා පාරේ ඇවිදගෙන යනකොට එයා දකින්න එයාගේ පරණ යෙහෙළිය ජීන් මහත්මිය ළඟට ගිහින් කතා කරන්න දැන් මෙයාට බය නෑ, මෙයා ණය නෑ. ඒ වෙනුවට එයා ඇත්තම දියමන්ති මාලයක් ජීන් මහත්මියට අරන් දීලා ඉවරයි. මෙයා තීරණය කරනවා ජීන්ට ඇත්ත කියන්න ඕන කියලා. හැබැයි කාලයා විසින් මැටිල්ඩා ගොඩක් වයසට පත් කරලා ජීන් නම් තාමත් එහෙමමයි. ළඟට ගිහින් කතා කරාම ඇය අඳුරගන්නේ තමන්ගේ හෙළිය ඒ තරම්ම අරෝබලත්. ඊට පස්සේ මොකද වෙන්නේ? ජීන්ට මෙයා ඇත්ත කිව්වහම ජීන් ඔළුවේ අත ගහ ගන්නවා. මොකද ජින් මහත්මිය ඒ වෙලාවේ මැටිල්ඩට දීලා තිබුණේ ඇත්ත දියමන්ති මාලයක් නෙමෙයි, බොරු දියමන්ති මාලයක්. එතකොට ජින් කියන ධනේශ්වර පන්තියේ නියෝජනය කරන සුන්දර තරුණිය ඒ ධනේශ්වර පන්තියේ තියෙන බොල් භාවය නියෝජනය කරනවා. තමන්ගේ මනෝලෝකවල සැරිසරපු මේ මැටිල්ඩා අවසානයේ තමන් නොකරපු වැරැද්දකට, පුංචි වරදකට අවුරුදු 10ක් දුක් විඳිනවා. ලොයිසල් තමන්ගේ බිරිඳට තියෙන ආදරය නිසා බොහොම නිශ්ශබ්දව ජීවිතේ දරා ගන්නවා. මෙන්න මේ කතන්දරය තමයි පුතේ මේ දියමන්ති මාලය කියන කතාව තුල නියෝජනය වෙන්නේ. එහෙමනම් අපි අද කතා කරා අපට වැසිකිළියක් කෙටි කතාවත් දියමන්ති මාලය කියන කෙටි කතාවත් ඇසුරු කරගත් සාහිත්‍ය පසුබිම ගැන. එහිදී අපි ඒගොල්ලෝ කතුවරුන් ගැන කතා කරා, ඔවුන්ගේ වෙනත් නිර්මාණ ගැන කතා කරා, සහ මේ නිර්මාණ දෙක සඳහා පාදක වෙච්ච වස්තු විෂයන් ගැන කතා කරා. එහෙමනම් මං හිතනවා ඔයාලට හොඳ වැටහීමක් ලැබෙන්නට ඇති කියලා මේ පාඩම් දිත්වයෙහි පසුබිම ගැන, සාහිත්‍ය පසුබිම ගැන. එහෙමනම් අදට ඔයාලගේ නිවසින් යන්න තමයි අපේ මේ සූදානම. මේ පාඩම ඉදිරිපත් කරපු මම හල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්යනි DGK සුරන්දි දිල්රුක්ෂි. එහෙමනම් රසවත් පාඩමකින් ආයිත් දවසක අපි ඔයාලා හොයාගෙන එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.